අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කරන්නේ නැහැ කෙරෙන්න හරිනවා කියන ධර්මතාවය අපගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්නේ කෙසේද කියන කාරණාව. කිසිවක් නොකර සියල්ල කෙරෙන්න හැරීම තුළින් සම්මාදිට්ඨියට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපේ සාකච්ඡාවේ අරමුණ. මේ ලෝකේ හැම දෙයක්ම කෙරෙනවා. හැබැයි අපි යමක් කරන නිසා ඒ කෙරෙන දෙයට යහපත් ලෙස මනා ලෙස සිදුවෙන්නට බැරි නිසා ඒක වෙනසකට ගොදුරු වෙනවා. මෙන්න මේ කාරණාව තමයි අද අපේ ජීවිතයට ප්‍රශ්නවලට දුකට හේතුව වෙලා තියෙන්නේ. කරන්නේ නැහැ කෙරෙන්න හරිනවා කියන කාරණාව මේ ලෝකේ පවතින විශ්ව ධර්මතාවයක් කියලා කිව්වොත් ඒක බොහොම නිවැරදි. කොහොමද මේ කරන දේ කෙරෙන දෙයක් වශයෙන් අපි දකින්නේ කියලා බැලුවොත් දැන් අපේ ජීවිතයේ හැම මොහොතක් ගානේ මොනවාරි එකක් කෙරෙනවනේ. සමහර අය කියනවා අපේ ජීවිතේ මොකවත් කෙරෙන්නේ නැහැ. අපි විවේකසුවෙන් ඉන්නේ මේ දවස්වල මුකුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි විවේක ගන්නවා කියන වැඩේ කරනවා. නිකන් ඉන්නවා. උදකලාවේ ඉන්නවා. දැන් මේකත් ක්‍රියාවක්. එනම් මේ ලෝකයේ මේ අපට තේරිච්ච නැති එකක් තමයි මේ කෙරෙනවා කියන ධර්මතාවය කියන්නේ මොනවද? ඇත්තටම මේ කෙරෙනවා කියන දේ අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ මොන ආකාරයටද? දැන් මේ වගේ කාරණා අපි තේරුම් ගත්තාම අපට තේරෙනවා අපි මේ ජීවත් වෙන්නේ අපි මොහොතක් පාසා ගත කරන්නේ කරන එක තුල නෙමෙයි කෙරෙන එක තුල කියන එක. අපි මේ විශ්වේදියා බලනකොට මේ නාම රූප දියා බලනකොට අපට ගස් කොළන් පේනවා. ඒක සත්‍යයක්. ශබ්ද හැයෙනවා. විවිධාකාර හඬවල් ඇයෙනවා. කැලෑවල් වල ඉන්නකොට අපට හොඳටම ඇයෙන එකක් තමයි කුරුල්ලන්ගේ සත්තුන්ගේ ශබ්ද. උලන් ශබ්ද, ගස්වල ශබ්ද ඇයෙනවා. හැබැයි මේ ඇයෙන හැම ශබ්දයක් තුළම අපට යමක් තේරෙනවා. මේකත් සත්‍යයි. අපට දැනෙන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් මේ හැම දෙයක්ම අපි දන්නවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කියන පේන දේවල් දැනගත්තට ඇයෙන දේවල් දැනෙන දේවල් දැනගත්තට ඇඟෙන දේවල් සිතන දේවල් දැනගත්තට අපි කවුරු තාම සම්මාවට ඇවිල්ලා නැහැ. අපි තුල මේ ඒ කියන සම්මා දිට්ඨිය නිර්මාණය වෙලා නැහැ. එහෙනම් මොකද්ද මේක තුල තියෙන යථාර්ථය කියලා බැලුවාම මම දකින්නවා කියන සංකල්පය තුලම තවත් එකක් තියෙන මොකද්ද ආලෝකය පවතින්නේ ඇයි කියලා බැලුවාම අඳුර පවතින නිසා. අඳුර කියලා එකක් තිබුණොත් විතරයි ආලෝකය කියන එකක් පවතින්නේ. අඳුර පවතින්නේ කොහොමද? ආලෝකය කියලා එකක් පවතින නිසා. ආලෝකයේ පැවතුනොත් විතරයි අඳුරකට පවතින්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ පුංචි සමීකරණය ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. සැප ඇයි මේ ලෝකයේ පවතින්නේ කියලා බැලුවාම දුක පවතින නිසා දුකට සාපේක්ෂව තමයි සැප කියලා එකක් මේ ලෝකේ පවතින්නේ. දුක පවතින්නේ ඇයි කියලා ඇහුවාම සැප පවතිනවා. සැපට සාපේක්ෂව තමයි දුක කියලා එකක් පවතින්නේ. එහෙනම් අපට පෑදිලිව පේනවා එක හන්තය කල්ලනකොටම ඒ හන්තයේ තුලම අනිත් හන්තයේ තියෙන බව. ආලෝකයි අපි කියන හරියට එළියයි කියලා. අපිට එළිය පේනවා. හැබැයි මේ ආලෝකය පරාජය කරලයි මේ එළිය පවතින්නේ. මේක අපිට පේන්නේ නැහැ. දැන් අපි වාසය කරන පෘථිවියේ අනිත් පැත්තේ හැය දැන් අඳුර නෙමෙයි දෙන්නේ ඒගොල්ලන්ට රෑ වෙලා. එහෙනම් මේ කළුවර කියන එක අන්ධකාරය කියන එක පරාජය කරනවා යම්කිසි ආලෝක ධාරාවකින්. ඒ පරාජය කළාම ඒගොල්ලෝ එතන දහල් වෙනවා. එම නැත්තම් ආලෝකමත් වෙනවා. මෙන්න මේ ආලෝකය අපි ලස්සනට දකිනවා. හැබැයි මේ ආලෝකයේ මේ අඳුර පවතින මේ අඳුර දකින්නේ නැහැ. මේ ආලෝකය අඩු වෙනකොට ඒකේ ධාරිතාව අඩු වෙනකොට දැන් පේන ප්‍රමාණය අඩු වෙන්නේ නැද්ද? මේ කියන සෑම දෙයක්ම පොඩ පොඩ අඳුරු වෙලා පේන්නෙම නැති මට්ටමකට එන්නේ නැද්ද? එහෙනම් මේක ආලෝකය නෙමෙයි මම දකින්නට ඕනේ. මේ ආලෝකය තුල පවතින හඳුරක් දකින්නට ඕනේ. මෙන්න මේ සමීකරණය තමයි අපි කරන්නේ නැහැ කෙරෙන්න අරිනවා කියන මානසිකත්වය තුල පවතින්නේ. කරනවා කියන එක තුලම අර කෙරෙනවා කියන එකක් තියෙනවා. මොකද කෙරෙනවා කියන එක කියන්නේ දැන් මම මේක කරනවා. මම බලනවා. මම සවන් දෙනවා. මම කතා කරනවා. මම ඇසිරෙනවා, ජීවත් වෙනවා, සිතනවා. මේ කියන සෑම වචනයක්ම මම තමයි කරන්නේ. හැබැයි පුද්ගලයේ සත්වයක් ඉන්නවද? නෑ, එහෙම කෙනෙක් නෑ. පුද්ගලයේ සත්වයක් නැත්තම් මේක කරන එකක් නෙමෙයි. කෙරෙන එකක්. එහෙනම් මම දකිනවා නෙමෙයි, පේනවා. මම කෑම කනවා නෙමෙයි, කෑම කැවෙනවා. මම දේශනා කරනවා නෙමෙයි, දේශනා කෙරෙනවා. මම සිතනවා නෙමෙයි, මට මේම සිතෙනවා. ගත්තා නෙමෙයි, ගැනුණා. ලිව්වා නෙමෙයි, ලියුණා. දැනගත්තා නෙමෙයි, දැනුණා. වැටුණා නෙමෙයි, වැටුණා. මොකද මේ කියන ධර්මතාවය තුල පවතින යථාර්ථය කියලා බැලුවාම අර පුද්ගලයා මිශ්‍ර වෙලා තියෙනවා මේ කියන සෑම ක්‍රියාපදයක් තුලම. ඒ මිශ්‍ර වෙච්ච පුද්ගලයා අයින් කරන එක, පුද්ගලයා අයින් කරලා පුද්ගලයෙක් නැතුව ඒ කියන ක්‍රියාපදය ක්‍රියාත්මක කරන එක තමයි මේ කමඨාන. එහෙනම් අපේ ජීවිතවල අපි ඇවිදගෙන යනවා. හැබැයි ඇවිදිනවා කියන සංකල්පයේ තියෙන තාක්කල් එතන පුද්ගලෙක් ඉන්නවා. එහෙනම් මම ඇවිදිනවා නෙමෙයි, ඇවිදෙනවා. ඒක හිබේ වෙන එකක්. මම ඇවිදිනවා නෙමෙයි, ඇවිදෙනවා. ඇවිද්දවනවා. දැන් අපි සමහර වෙලාවට ජ්‍යොතිෂ කට්ටිය ළඟට ගියාම ඒගොල්ලෝ කේන්ද්‍රය බල ලස්සන කාරණාවක් කියනවා. දැන් සනි නම් උච්ච වෙලා ඉන්නේ. ඔච්චර එකතන හිටියත් ඉන්න නම් දෙන්නේ නැහැ. මුළු විශ්වය පුරාවම ඇවිද්දවනවා. එහෙනම් දැන් මේක අපි දවිද්ද ඇවිදින්නේ නැහැ. ඒ ග්‍රහපලයේ නිසා ඇවිද්දවනවා කියන එකක් වෙනවලු අපට. මේ ස්ථානවල මේ ග්‍රහයෝ නීච වෙලා. හැබැයි ආ කොච්චර හොඳ කෙරුවත් එයාට ඔක්කොම දොස්මයි හැයෙන්නේ. දොස් ආනවා නෙමෙයි, දොස් හැයෙනවලු. මේ කාලේ ආවල් ස්ථානයේ ග්‍රහයා ටිකක් අසුබයිලු. ඒ නිසා අපට මේ ජන එන හැම තැනින්ම කරදර පැමිණෙනවලු. අසාර්ථකත්වය පැමිණවලු. මේවා අසාර්ථක වෙනව නෙමෙයි, එහෙම එකක් වෙනවලු. දොස් ආනවා නෙමෙයි, දොස් ලැබෙනවලු. එහෙනම් මෙන්න මේ කාරණාව තමයි අපේ ජීවිතය අපි තේරුම් ගන්න ඕන කාරණාව. අපි මේ හැම දෙයක්ම කරනවා කියන මානසිකත්වය තුළ ඉන්න තාක්කල් පුද්ගලයෙක් ඉන්නවා, සත්වයෙක් ඉන්නවා. ඒ නිසා පැවැත්මක් නිර්මාණය වෙනවා. මේ හැම දෙයක්ම කෙරෙනවා. මම දන්නේ නැහැ මේකේ කවුද නිර්මාතෘ කියලා. විශ්ව ශක්තියේ ප්‍රධානත්වය අරගෙන විශ්ව ශක්තියේ මේයවීමක් කරනකොටගෙන මේ කියන සෑම දෙයක්ම සිද්ධ වෙමින් පවතිනවා. මෙන්න මේක මත සිත පීඨවල සීය පවත්වන්න ඕනේ. කොයි ආකාරයකද මේක දකින්නේ? මම ගන්න එකක් පවා, අතින් ස්පර්ශ කරන එකක් පවා, ගත්තා නෙමෙයි ගැනුණා, ඇල්ලුවා නෙමෙයි වැදුණා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක් තුළම අර පුද්ගලයා නැතුව ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරවන ක්‍රමවේදයක් කරන එකක් නෙමෙයි කරවන ක්‍රමවේදයක් තමයි කරන්නේ කෙරෙන්න හරිනවා කියන ධර්මතාවය අපි යම්කිසි පොතක් කියවනකොට ඒක සාසනීය ග්‍රන්ථයක් වෙන්න පුළුවන් හැබැයි ඒක කියවනකොට අපිට තේරෙන්න ඕනේ මම කියවනවා නෙමෙයි කියවෙනවා මම බලනවා නෙමෙයි මට පේනවා මම මේක තේරුම් ගන්නවා නෙමෙයි තේරෙනවා එහෙනම් ඒ දැනුම පවා Tamanට අයිති නෑ අවබෝධය අයිති නෑ ඒ ප්‍රඥාව අයිති නෑ Taman කියවනවා කියන ක්‍රියාව Tamanට අයිති නෑ පොත අල්ලගෙන ඉන්නවා නෙමෙයි පොත අතේ රැඳිලා තියෙනවා එහෙනම් මමද නෑ ඒක රැඳිලා තියෙනවා මම අල්ලාගෙන නෑ එහෙනම් මේ මානසිකත්වය මේකින සෑම නාමයක් රූපයක් තුල අපට නිර්මාණය කරන්න පුළුවන් නම් මෙන්න මේ මානසිකත්වයෙන් අපට ජීවත් වෙන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් ගනුදෙනු කරන්න පුළුවන් නම් ඇත්තටම අපගේ ඊළඟ භවය ගැන අපට ස්ථිරත්වයක් නෑ ඇයි නැවත ඉපදෙන්න ක්‍රමයක් නෑ ඇයි කරපු කර්ම තියෙන්නෙපාය ඉපදෙන්නට අපට අවශ්‍ය කර්ම නැත්නම් අපි කොහොමද ඉපදෙන්නේ එහෙනම් ඉපදීම නැති වෙනවා කියන එක තමයි කියන්න සිද්ධ වෙන්නේ අපේ ජීවිතවල මේක සෑම මොහොතක් ගානේ වඩන්නට සුදුසු කමටානම් අපි මේ කමටාන තුල තමයි හැම මොහොතක් ගානේ පසු වෙන්නේ හැබැයි මේක දැක්කේ නැහැ ස්පර්ශ කළේ නැහැ ඒ අවබෝධය අපගේ මානසිකත්වයේ තුල තිබුණ නැහැ. ඒ නිසා අපි දැක්කා, අපි ආගත්තා, අපි කතා කළා, අපි ජීවත් වුණා, අපි සිතුවා මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ සෑම දෙයක් තුලින්ම අපි පුද්ගලයේ කැදුවා නිර්මාණය කළා. එහෙනම් මේ කියන කාරණාව අපගේ දෛනික ජීවිතයත් එක්ක හැම මොහොතක් ගානේ සම්බන්ධ වෙච්ච කාරණාවක් පේනවා ඇහෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ කියන සෑම කාරණාවක් තුළම අපි කරනවා කියන මානසිකත්වය අයින් කරන්න දක්ෂ වෙනවා නම් කෙරෙන එක දේ දැනගෙන ඒ මත සිය පිටවන්න පුළුවන් නම් අපි ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ නැ කියන එක ඒකින ධර්ම කාරණාවම සාක්ෂි දරනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ ඇස කන දිව නාසය සමසිත ඒ අයිතිකාරයා මම නෙමෙයි. ඒකේ අයිතිකාරයා තියා ඒවා ගනුදෙනු කරන කාරණාවෙත් අයිතිකාරයා මම නෙමෙයි. ඇයි අපි දේශනාවේ ආලා නැද්ද? ඇස මම නෙමෙයි. කනන මම නෙමෙයි දිව මම නෙවෙයි කය මම නෙවෙයි සිත මම නෙමෙයි කියලා අපි ආලා නැද්ද ඒ කියන්නේ ඒ කාරණාව තමයි ඒක මගේ වුණාම ඒකේ අයිතිකාරයා මම වුණාම දැන් අර කෙරෙන එක නැවතිලා කෙරෙන එකක් වෙනවා දැන් කරන්නෙක් ඉන්නවා ඒ නිසා දැන් අර කෙරෙන එක නෙමෙයි තියෙන්නේ කරන එකක් මෙන්න මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේකේන නාම රූපات එක්ක මේ විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් මේ මී මත තාම ජීවත් වෙලා ඉන්නකොටම අපි නිවන ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. විශ්වයේ ධෘද්මයට වැඩ කරන්න අපි දක්ෂ වෙලා ඉවරයි. අපිත් මේ ස්වභාව ධර්මයා තුල කොටසක් වෙලා ඉවරයි. හේතුඵල දහමට එකඟ වෙලා ඉවරයි. කර්මඵල විශ්වාසයට අනුව ජීවත් වෙන ජීවිතයට උරුමකම් කියලා ඉවරයි. බලන්න මේ පුංචි දෙයක් ඇදෙනකොට මොනතරම් ජීවිතය ආස්පසින්ම වෙනස් වෙනවද කියලා. අපේ ගනුදෙනු හැම එකක්ම ආස්පසින්ම වෙනස් වෙනවනේ මේ අවබෝධය අපි තුළ පැමිණෙනකොට. මම ඇවිදිනව නෙමෙයි මම යනව නෙමෙයි කර්මය මාව ඇවිද්දවනවා. තරහා ගත්තා මට තරහා ගියා පුංචි සයක් සිද්ධ වුණා මට හරියට තරහා ගියා නෑ මම තරහා ගත්තේ නෑ මොකද සිද්ධ වුණේ කියලා බැලුවාම මන් තුල තියෙන ద్వේෂය තරහව වශයෙන් ක්‍රියාත්මක වුණා ద్వේෂේ නැසල ලෝක සත්‍යය කරේ මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් ජීවත් වෙන කෙනෙක් නේ එයා තුල තරහාවක් ඇදෙන්න බෑ ద్వේෂේ නැසලා තිබුණා ඒ ద్వේෂය මා තුල තරහව ලෙස ක්‍රියාත්මක වුණා බලන්නේ තරහේ අයිතිකාරය එයා නෙමෙයි එහෙනම් ద్వේෂේ අයිතිකාරය තමන්ද කියලා වුවාම රාහත් වෙලා නැති නිසා ලෝභ දේශ මොහ පවතිනවා රාහත් වෙලා නැති නිසායි පවතින නැත්නම් මම ඒව නඩත්තු කරනවා නෙමෙයි එහෙනම් ద్వේෂය අයිතිකාරයත් මම නෙමෙයි එහෙනම් මේ කෙලෙස් වල අයිතිය අයිමි කරනකොට කුසල් වල අයිතිය අයිමි කරනකොට දැන් අකුසල වලින් කුසල් වලින් ඉපදෙන්න තියෙන වාරගාන දෙකම අපිට අත්හැරිලා නේ එහෙනම් මගේ ළඟ රාගය තියෙනවා මගේ ළඟ ලෝභය තියෙනවා මගේ ළඟ ద్వේෂය තියෙන දැන් මේකේ අයිතිකාරයා මමනේ දැන් මම කරනවනේ මොකද්ද ඒක අයිතිකාරකම් කියනවනේ මම නඩත්තු කරනවනේ එහෙනම් කෙලස් පවා අපි ක්‍රියාත්මක කරනවා නඩත්තු කරනවා උරුමකම් කියනවා රාත්‍රිලා නැති නිසා නේද කෙලස් පවතින එතකොට ඒ කෙලස් වල අයිතිකාරයා මම වෙන්නේ කොහමද රාත් භවයේ නැති නිසා ඒ පුතුජන ස්වභාවය නිසා තමයි කෙලස් පවතින්නේ. එහෙනම් කෙලස් වල අයිතිකාරය පුතුජන ස්වභාවය මම නෙමෙයි. බලන්න තමන් තුළ තියෙන කෙලස් පව එයා කොහමද තවත් කෙනෙකුට පවර නැටි. මේක දක්ෂ වෙන්න පාය. අපට මතකයි විදේශගත වෙලා ඉන්නකොට විද්‍යාවෙන් PhD දෙකක් කරපු මාචාර්යවරයෙක්. ඒක මම දැනගෙන හිටියේ නෑ. එයා ඇවිල්ලා ආනවා පින්වත් ස්වාමිනී සතියක් එකමාරක් සේරම දේශනා ටික ශ්‍රවණය කළා හරි ලස්සනයි ඒ කරුණාකාරණ හරි දාර්ශනිකයි මෙච්චර කාලයක් අපි ජීවත් වුණා මේ පරිභෝජනය කරන මේ බඩු මුට්ටුවල මේ ජීවත් වෙන මේ මානසිකත්වය තුළ මෙච්චර දේවල් තිබිලා තියෙනවා කියලා ආත්පසින්ම වෙනස් මට තේරෙනවා මට වඩා ඔබ වහන්සේ ගොඩාක් විද්‍යාව දන්නවායි කියලා මට විද්‍යාව පිළිබඳව ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න කැමතියි මම කිව්වා උපාසකයනි මේ ලෝකේ කිසිම විද්‍යාවක් මම දන්නේ නැහැ එකම එක විද්‍යාවයි දන්නේ ඒ විද්‍යාවෙන් පුළුවන් නම් ප්‍රශ්නයක් අහන්න ඕනම එකකට උත්තර දෙනවා හැබැයි අනිත් විද්‍යාවල් මම දන්නේ නැහැ එතකොට ඇහුවා මොනවද දන්නේ නැහැ කියන විද්‍යාව මං කිව්වා භූගෝල විද්‍යාව දන්නේ නැහැ විශ්වවිද්‍යාව දන්නේ නැහැ කාලගුණ විද්‍යාව දන්නේ නැහැ දේශපාලන විද්‍යාව දන්නේ නැහැ සමාජ විද්‍යාව දන්නේ නැහැ රසායනික විද්‍යාව දන්නේ නැහැ භෞතික විද්‍යාව දන්නේ නැහැ ජීව විද්‍යාව දන්නේ නැහැ එහෙනම් ඔබ වහන්සේ දන්නවයි කිව්වේ මොන විද්‍යාව ගැල විද්‍යාව විතරයි දන්නේ මොකද මේ නාම රූප වලට අහුවෙන්නේ නැතුව බේරෙන විද්‍යාවක් තියෙනවා මෙන්න මේ ගැල විද්‍යාව දන්නා පුළුවන් නම් ගැල විද්‍යාවෙන් ප්‍රශ්න තියෙනවා නම් ආන්න එයානවා ගැල විද්‍යාවේ තියෙන ප්‍රශ්නේ මොනවද එකකටවත් අහුවෙන්නේ නැතුව ඉන්න විද්‍යාව මේක තමයි බුදුවරු දන්න විද්‍යාව ආර්යවරු දන්නේ විද්‍යාව ඒ විද්‍යාව විතරයි මම දන්නේ ඒ උපාසකයා බිම වාඩි වෙලා කල්පනා කරනවා මේම විද්‍යාව ජීවිතේ කවදාවත් ආල නැහැ දැන් අතුරු අපට අතුරුකම් කරනවා අපි විරුද්ධ වුණාම ඉපදෙනව නේද දැන් ගැලවෙන ක්‍රමයක් නැහනේ එහෙනම් අපි එයාගෙන් පලිගණ්ඩ විද්‍යාව ඉගෙන ගත්තා එයාට දඬුවම් කරන්න අවියහයි ගහදන ඒ තාක්ෂණයේ ඒ විද්‍යාව ඉගෙන ගත්තා ලෝක තා විද්‍යාව උපකරණ විද්‍යාව තාක්ෂණ විද්‍යාව මේවා ඉගෙන ගත්තා හැබැයි මේ මනුස්සයාගේ අතුරුකමෙන් නිදාසෙන්න ගැලවීමේ විද්‍යාව අපි ඉගෙන ගත්තේ නැහැ මිනිස්සු මේ ලෝකේ පාලන විද්‍යාව දන්නවා දඬුවම් විද්‍යාව දන්නවා හැබැයි මිනිස්සු ඒකේන විද්‍යාවෙන් නිදාසෙන විද්‍යාව දන්නේ නැහැ ඒක දන්නේ ලෝකේ එකම එක්කෙනයි එයා තමයි තථාගත ගෞතමයන් වහන්සේ. එදා තමයි එච්චර ඉගෙනගත් විද්‍යාවේ පියාවාගේ පරතෙටම ගිය මිනිසයා දැනගත්තේ අපේ විද්‍යාවට අහුවෙච්ච නැති විද්‍යාවක් තියෙනවා. මොකද්ද හැම විද්‍යාවෙම ගැලවෙනක ඒක තමයි ගැල විද්‍යාව. එහෙනම් අපේ ජීවිතේ අපි මේ කරනවා කියලා කියන්නෙම අපි විද්‍යාව ස්පර්ශ කරනවා කියන එක. හැබැයි මේ හැම ස්පර්ශයක් තුළින්ම අපි ඉපදීමක් නිර්මාණය කරන බව ඇයි අපට තේරෙන්නේ නැත්තේ? එක ශිෂ්‍යෙක් හිටියා. ඒ තාපසයාගේ ශිෂ්‍යයා කරන්නේ නිතරම ගවේෂණය කරන එක. මල්ල දෙන්නේ ඇයි දන්නේ? ආ ගෙඩි හැදෙන්න ඕන නිසා. ගෙඩි හැදෙන්නේ ඇයි දන්නේ? ඇට හැදෙන්න ඕන නිසා. ඇට හැදෙන්නේ ඇයි? ප්‍රජාව බොහෝ කරන්න ඕන නිසා. දැන් ඕම ඕම හිතනවා. එයාට තේරෙන්නේ ටිකයි. එතකොට ඒ තේරෙන ටිකෙන් එයා නිතරම ගවේෂණය කරනවලු 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 ඉවරයක් නැල්ලු. දැන් එයාට තේරුණා ගුරුවරයා හැමදේම ගවේෂණය කරලා ප්‍රත්‍යක්ෂ කරලා දැන් ගුරුවරයා සෑයීමට පත් වෙන. ඒකනේ ගුරුවරයා හොඳට නිින්ද යනවා සමහරවිට ගොරවනවත් එක්ක ගුරුවරයා. ලොකු ප්‍රශ්නයක්. මේ තරම් හොඳට තද නිින්ද යන්න මේ තරම් විවේකයට පත් වෙන්න මේ තරම් නිදහස ඉන්න ගුරුවරයා මෙච්චර හැමදේම දැනගත්තේ කොහමද? හැබැයි මේක මම කොහොමද හාගන්න නැතුව මම මෙතන යන්නේ. ගුරුවරයා මොන නිඳා පීඩා කෙරුවා මේක ලබනකම් මේ අවබෝධයපත් වෙනකම් මාවෙලවන්න බෑ පුළුවන් නම් එලෝපුවදෙන් කියලා අදිස්ථානයක් කරගෙන ගිහිල්ලා ගුරුවරයාට වැඳලා බලාගෙන ඉන්නකොට ගුරුවරයා දැනගත්තා ප්‍රශ්නයක් තියෙන බව. ශිෂ්‍ය මොකද්ද කාරණාව? ස්වාමිනී මේ දේවල් දැනගන්න විශ්වයේ කර්මකාරණ ඉගෙන ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න පුදුමාකාර දුකක් විඳිනවා මම. මේවා දැනගන්න මං හරියට වෙහෙසෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ මේ ඔක්කොම දැනගෙන විවේකයෙන් ඉන්න බව මං දන්නවා. මේක දැනගත්තේ කොහමද කියන එක පොඩ්ඩක් මං කියන්න. එතකොට එයා කියනවා ගුරුවරයා ශිෂ්‍යයා දිහා බලලා අනේ ශිෂ්‍ය ඒ කාරණාව බොහොම සරල එකක්. ඒක කිව්ව සමාට තේරෙන එක සරල වැඩිනේ. ඒ නිසා තේරෙන්නේ තව ටිකක් ප්‍රඥා මෝරුවාම ඒක කියන්නම්. ශිෂ්‍යයා කල්පනා කරනවා දැන් මේක සරල එකක් නම ප්‍රඥාව හඩු වුණොත් මේක තේරෙන්න ඕනේ. මේකට ප්‍රඥාව වැඩි වෙන්නේ ඇයි? ඒක සරල වැඩි නිසා තමයි ප්‍රඥාව වැඩි වෙන්න ඕනේ තේරෙන්න. අනේ ස්වාමිනී මේක කියන්න. ගස් හැදෙන්නේ කොහමද? කොළ හැදෙන්නේ කොහමද? මල් හැදෙන්නේ කොහමද? ගෙඩි හැදෙන්නේ කොහමද? ඇයි මේ ගස් කාලයක් යනකොට අරටුව දිරන්නේ? අරටු දිරුනම ඇයි මේවා මැරෙන්නේ? අරටු ජීර්ණය වෙන එක නවත්තන්න බැරිද? ඇයි මිනිස්සු ඉපදෙන්නේ? වයසට යන්නේ? ලෙඩ වෙන්නේ මැරෙන්නේ? ඇයි දුක ඇති වෙන්නේ? ඇයි සැප ඇති වෙන්නේ? ඇයි මේ විශ්වය භ්‍රමණය වෙන්නේ? මේ ග්‍රහයෝ පැවතිලා මේ නාම රූප ඇදිලා මොකද්ද මේ ක්‍රියාවලිය යථාර්ථය? මේවා දැනගන්න ඕනේ මට. ගුරුවරයා hina වෙලා එයාට ළඟට එන්න කියලා ඔළුව අත ගාලා කියනවා ශිෂ්‍ය මම ගුරුවරයා වෙලා ඔයා ශිෂ්‍යෙක් කියලා ඉන්න එකම එක හේතුවයි තියෙන්නේ. එකම එක විද්‍යාවයි තියෙන්නේ. මොනවද කියලා අහුවාම ගුරුවරයා කියනවා මේවා දැනගත්තාම නිවෙනවයි කියලා ඔයා හිතනවා. මේවා දැනගත්තාමයි අවුල් වෙන්නේ කියලා මොකවත් දැනගන්න නැතුව ඉන්නවා. ඒක තමයි මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ඔයා ශිෂ්‍යයෙක් වෙලා ඉන්නේ. මම මෙච්චර විවේකයෙන් ඉන්නේ ඇයි? මේවා දැනගත්තාම ඔළුව හතරට පැලෙනවා. ඔළුව අවුල් වෙනවා. නිින්ද යන්නේ රාත්‍රිස්ස කල්පනා කරගෙන පිස්සෙක් වගේ දොඩවනවා. මේවා දැනගත්තාම ඇවිලෙනවයි කියලා දැනගෙන මොකවත් දැනගන්න නැතුව මම විවේකයෙන් ඉන්නවා. ඒ නිසා ගොරෝගොරව මට නිදාගන්න පුළුවන්. හැමදේම දැනගෙන තැම්පත් වුනාම සෑයීමටපත් වුනාම නිවෙනවයි කියලා ඔය හැමදේම දැනගන්න හදනවනේ. සෙනෙහස පාසා වෙනස් වෙන ලෝකයේ කිසිම දෙයක් දැනගෙන ඉවර කරන්න බෑ. මේක දන්නේ නැති නිසා තමයි වල නිින්දත් යන්නේ නැත්තේ. හැමදාම මානසිකව දුක් විඳින්නේ. මේක තමයි අපි දෙන්න අතර තියෙන වෙනස. රාතන් වහන්සේ කෙනෙක් අතරත් පුතුජන කෙනෙක් අතරත් තියෙන වෙනස මොකද්ද කියලා අරුවම් පුංචි වෙනසයි තියෙන්නේ. උන්වහන්සේත් යම්කිසි මානසිකත්වයක ඉන්නවා. හැබැයි පුතුජන කෙනත් යම්කිසි මානසිකත්වයෙන් ඉන්නවා. මේ කට්ටිය කාලා බීලා ඇඳලා පැළඳිලා ලස්සනට ජීවත් වෙනවා. අරුණාංශිලා සිවුරු පිරිකර අරගෙන ඒවත් පිණ්ඩපාතේ කරගෙන දානේ වළඳලා ලස්සනට සන්තෝෂෙන් ඉන්නවා. මොකද්ද ප්‍රශ්නේ කියලා දැනගත්තාම මේගොල්ලෝගේ මානසිකත්වයයි අරුණාංශිගේ මානසිකත්වය අතර ලොකු වෙනසක් තියෙනවා. මේ කට්ටිය නිරෝගිමත් කියලා දැනගෙන ඉන්නවා. හැබැයි මේ පුතුජන ලෝකේ නාම රූප ගනුදෙනු කරන හැමෝම රෝගී. මමත් රෝගී කියලා උන්වහන්සේ දැනගෙන ඉන්නවා. ලෙඩා ලෙඩේ තියෙන බව දන්නේ නැත්නම් එයා ලෙඩා. හැබැයි ලෙඩෙක් ලෙඩේ තියෙන බව දැනගත්තම එයා ලෙඩෙක් නෙමෙයි. එයා නිරෝගිමත් කෙනෙක්. ඔන්න ওই පුංචි වෙනසයි තියෙන්නේ. ආර්ය කෙනා මෙන්න මේ වගේ තැනක මම ඉන්නේ කියලා දන්නවා. පුතුජන කෙනා තමන් ඉන්න තැන කොතනද කියලා දන්නේ නැහැ. මෙච්චරයි අර විද්‍යාවේ ඉන්න කට්ටියටයි අවිද්‍යාවේ ඉන්න කට්ටියටයි වෙනස. එහෙනම් මේ ලෝකේ මේ කෙරෙන දේ කරන දේ කියලා ගත්තාම හැම දෙයක් තුළම අපට තේරෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපිට නොතේරෙන ප්‍රමාණයක් තියෙනවා කියන එක නේද? වැටෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් නොහැටෙන ප්‍රමාණයකුත් තියෙනවා කියන එක නේද? එහෙනම් මේ ධර්මතාවය තුළ තියෙන යථාර්ථය තමයි අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ ගනුදෙනු කරන හැම නාම රූපයක් තුළ ඒකින අයිතිය අත්හරින එක. අයිති අත්හරින මොකවත් අපි කරන්නේ නැහැ. මේ විශ්වයේ රිද්මයට සමවදිනවා. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ හැමදේම කෙරෙන්න අරිනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඒ රාතන් වහන්සේලා ජීවත් වෙච්ච ජීවන රටාව දිහා බලනකොට ඇත්තටම සමහර අය කිව්වා උන්වහන්සේලාට මානසික ලෙඩක් තියෙනවා. සමහර අය කියන උන්වහන්සේලාට පිස්සු කියලා. ඇයි ඔය බලාගත්ත ගමන් ඉන්නවා මොනවා දුන්නත් වළඳනවා තරහා යන්නේ උන්වහන්සේලා කිසිම ප්‍රශ්නයක් නැ අවශ්‍යතාවයක් නැ බලාපොරොත්තුවක් නැ දැන් මේමනේ මානසික ලෙඩුත් ඉන්නේ ඔය බලාගත්ත ගමන් ඕම් ඉන්න උන්වහන්සේලා තේම ඉන්නවලු කිසිම දෙයක් කතා කරන්නෙත් නැල්ලු උන්වහන්සේලා තේම ඉන්නවලු හැබැයි ප්‍රශ්නේ මොකද්ද පිස්සා පිස්සෙක් තමන්ට පිස්සු තියෙන බව දන්නේ නැ අබැයි රාතන් වහන්සේ මේ නාම රූප ගනුදෙනු කරන හැමෝටම මේ පිස්සුවක් කියලා එකක් තියෙනවා කියන එක උන්වහන්සේ දැනගෙන ඉන්නවා. තමන්ට පිස්සු තියෙන බව දැනගත්තාම එයා ආර්ය මාර්ගය යන කෙනෙක්. හැබැයි තමන්ට මේ සබ්බේ පුතුජන උම්මතකා කියලා කියන්නේ මේ හැම පුතුජන ස්වභාවයක් තුළම මානසික ලෙඩක් තියෙනවා පිස්සුවක් තියෙනවා මේක දන්නේ නැත්නම් අන්න එයා විතරලු ඒකේ මානසික ලෙඩේට ගොදුරු වෙන්නේ. එහෙනම් පුතුජන ලෝකයේ තුළ අපි අඳින ඇඳුම් අපි කන බොන දේවල් පරිභෝජනය කරන දේවල් ජීවත් වෙන හැම මොහොතක් ගන්න දැන් පුතුජන දේවල් නෙමෙයිද පරිභෝජනය කරන්නේ හැම මොහොතක් ගන්න මේ පේන දේවල් ඔක්කොම පුතුජන නම් ඇයින දේවල් ඔක්කොම පුතුජන නම් ඇයි මේ ලෝකයේ පුතුජනනේ දැනෙන දේවල් අඟින දේවල් සිතන දේවල් ඔක්කොම පුතුජන නම් දැන් මේ පුතුජන ලෝකේ මොනවද තියන්නේ ඇත්ත මොකවත් නැහැ එහෙනම් සියලුම පුතුජන දේවල් තුල ජීවත් වෙන කෙනා මේ හැම පුතුජන දෙයක් තුලම තියෙන උම්මත්තක භාවයක් මේක දැනගෙන ඉන්න කෙනා රාතෙක්ලු. අසකන දිව නාසය සමසිත පුතුජන ලෝකයේ ගනුදෙනු කරන්නෙම පුතුජන දේවල් නොදැනුවත් මේක තියෙනවයි කියලා විශ්වාස කරගෙන ඉන්නවා නම් එයා විතරක් උම්මත්තකෙක්ලු. බලන්න රාතන් වහන්සේට පුතුජනයට තියෙන වෙනස පුතුජන ලෝකයේ හැමදේම පුතුජන ස්වභාවයෙන් තියෙනවා ඒක ගතුත් ගනුදෙනු කරන හැමෝම පුතුජනයෝ කිනක දැනගෙන උන්වහන්සේ නිසා උන්වහන්සේ ආර්ය කෙනෙක් පුතුජන ලෝකයේ හැමදේම පුතුජනයි කිනක නොදැනුවත්ව පරිභෝජනය කරනවා නම් අයිතිවාසිකම් කියනවා නම් එයා උම්මත්තකෙක්ලු එහෙනම් මේ දැනගෙන ජීවත් වෙනවා නොදැන ජීවත් වෙනවා එහෙම නැත්තම් කරනවා කෙරෙන්න අරිනවා කියන එකත් මේ වගේ සරල දෙයක් අපි හැමදාම ගන්නවා අවශ්‍ය දේ. දැන් අවශ්‍ය දේ ගන්නේනවා. දානේ වළඳනවා නෑ දානේ වැළඳෙනවා. දානේ විකනවා නෑ දානේ විකෙනවා. මම බලනවා නෑ මට පේනවා. පේනවා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම හිබේ කෙරෙනවා කියන ඒ මානසිකත්වයට අපි එන්න ඕනේ. ස්වභාව ධර්මයා තුළ මේ නාම රූප ගනුදෙනු කරන ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයට මමපත් වෙන්න ඕනේ. එතකොට දැන් මේ ගස්කොලන් වාගේ එකක් වෙලා නැද්ද මම හැම මොහොතක් ගන්න මේක කමඨාණක් වශයෙන් පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් හැම මොහොතක් ගන්න මේ මානසිකත්වයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් විශ්වය තුළ සිදුවෙන ගනුදෙනුව ඒ විශ්වයේ ආකාරයටම මන් තුළ සිද්ධ වෙනවා නම් දැන් ගස්කොලන් කියනවාද මට උලන් වැදුනයි කියලා මාළුවා කියනවාද කවදරි මම තෙමුණයි කියලා ඇයි එයා තෙමුණයි කියලා කියන්නේ රට අදාසක් නැහැ හැබැයි අපි කියනවා අසුවලා මට බැන්නාය අසුවලා මට නිඳා කළාය අසුවලා මට අපහාස කළාය හැබැයි මාළුවා කවදාවත් තෙමුණයි කියලා කියන්නේත් නැහැ ගසක් කවදාවත් උලඟ මට වැදුනයි කියලා කියන්නේත් නැහැ ඇයි ඒගොල්ලෝ ඒක වැදුන බව දන්නවා. මාළුවා තෙමිලා ඉන්න බව එයා දන්නවා. හැබැයි ඒක පිළිබඳ යට අදහසක් නැහැ. එහෙනම් අපහාස කළා නෙමෙයි. අපහාස වුණා. ඇයි අපහාස කළා? එදා පුතෙක් හිටියා. දරුවෙක් හිටියා. තාත්තෙක් හිටියා. සහෝදරෙක් හිටියා. අපිම නේද චරිත හැම එකක්ම. අද මම තාත්තෙක් වුණාම දැන් අපහාස ලැබෙනවා. එදා පුතෙක් වුණ අනිත් අයට නින්දා අපහාස කළා. අද මම පුතෙක් වශයෙන් ඉපදුනා. අද සමාජයේ මිනිස්සු මට නින්දා අපහාස දෙනවා. මෙන්න මේ කියන ධර්මතාවය අපි දකින්නට ඕනේ. එදා අපි කිව්වා, අද අපට මේක ඇහෙනවා. අසුවලා කියනවා නෙමෙයි, අසුවලා විසින් කියවෙනවා. මෙන්න මේ විදිහට හැම නින්දාවක් අපහාසයක්ම අපි අර විදිහටම ගන්න ඕනේ. එයා අපහාස කළා නෙමෙයි, අපහාස කෙරුණා. අපහාසයක් ලැබුණා, නින්දාවක් ලැබුණා. ඒ හැම දෙයක්ම හිබේ ලැබුණා. එයා දුන්නා නෙමෙයි. ඇයි දුන්නා කියලා කිව්වාම දැන් එතන ගැටුමක් තියෙනවා. ඇයි දෙන්න කෙනෙක් ඉඳලානේ. එහෙනම් ගත්ත කෙනෙකුත් ඉන්නවා, දීපු කෙනෙකුත් ඉන්නවා. එහෙනම් එයාගෙන් ගත්ත දේ එයාට නැවත දෙන්න ඕනේ. දැන් අපි ණයක් ගත්තාම කෙනෙකුගෙන් ඒ ණය නැවත ගෙවන්න ඕනේ. පොලිත් දෙන්න ඕනේ. ඇයි? දීපු කෙනෙක් ඉන්නවා, ගත්ත කෙනෙක් ඉන්නවා. එහෙනම් නැවත ගෙවීමක් තියෙනවා. මේක තමයි කර්මයේ ක්‍රියාකාරීත්වය. හැබැයි බැරි වෙලාවත් අපි මේ ප්‍රාණය කාගෙන්ද ගත්තේ? විශ්වයෙන්. මේ උලංග ටික ආස්වාස ප්‍රාසාද විශ්වයෙන් අපි ඒක ආපව දෙනවද? නැහැ. අපි හැම දෙයක්ම ගන්නවා. ආහාර පාන විශ්වයෙන් ගන්නවා. මා පොළවේ ජීවත් වෙනවා. වතුර ටික වැස්සෙන් වයින්කොට ඒව අරගෙන වළඳනවා. විශ්වයේ කොටස් අපි නැවත ගන්නවා. ඇයි? එතන කෙනෙක් නැති නිසා ආපහු දෙන්න කෙනෙකුත් නැහැ. එහෙනම් මේක අපේ ජීවිතයේ චරිතය බවට පත් වෙන්න ඕනේ. කිසිම දෙයක් අපි ගන්නෙ නැහැ, අපිට ගැනෙනවා. අපි දෙන්නේ නැහැ, දෙවෙනවා. අපි ළඟ මොනාරි වැඩිපුර එකක් තියෙනවා. කාටරි කෙනෙකුට දීලා මගේ ළඟ දෙකක් තියෙනවා. මං අර ස්වාමීන් වහන්සේට දුන්නනේ, අර උපාසක මාත්‍යාට දුන්නනේ. දැන් මෙයා දීලා. එහෙනම් දීලා කියලා කියන්නේම එයා මාන්නේ නඩත්තු කරනවා. මම දුන්නා අය කියන සංකල්පය එයා අල්ලගෙන ඉන්නවා. දෙකක් තිබුණ එක කාටදෝ දෙවුනා. මොකද මේ දෙවුනා කියන එකෙන් කියන්නේ ඒක දෙනු ලැබුවා, ඒක දුන්නා, ඒක ඉවර වෙලා. දන්නේ නැහැ කාටද කියලා. ඒක මා විසින් දෙනු ලැබලා. එහෙනම් අපි දුන්නා කියන එකට වඩා අපේ මේක දෙනු ලැබුවා, එහෙම නැත්නම් අපි නොදැනුවත් මේක දීලා කියන ඒ මානසිකත් එනවයි කියලා කියන්නේ අර දුන්නා කියන කර්මය දැන් අපට සිද්ධ වෙලා නැහැ නේද? ගත්තා ගත්තා කියලා අපි හැමතැනම කියන නිසා තමයි ගත්ත කර්මය ගෙවන්න මේ ඉපදිලා දුක් විඳින්නේ. ගැණුනා කියලා අරන් බලන්න. එහෙනම් ගැණුනා කියලා කියන්නේ මොනවද? පෙර සංසාරේ දීපු එකක්. පෙර සංසාරේ වෙච්ච එකක්. මේ ගැණුනා කින තුල සම්පූර්ණත්වයට පත් වෙලා. හැබැයි ගත්තා කියන එක ඇවිල්ලා පෙර දීපු එකක් නෙමෙයි. දැන් හේතුවක් හැදෙන්නේ. එහෙනම් ගැණුනා කියලා කියන්නේ ඵලයක්, ගත්තා කියන එකත් හේතුවක්. ප්‍රශ්නිය වෙලා තියෙන මේ හේතුඵල ධාම හරියට අපිට තේරිලා නැති නිසා අපි ඵලයක් හදන්න ඕනේ. නමුත් අපි හේතුවක් හදන්නේ. දැන් කෙනෙකුගෙන් යමක් ගත්තාම, උපාසක කෙනෙකුගෙන් ගත්තාම, සංඝයාගෙන් ගත්තාම, සේනාසනයකින් ගත්තාම, දැන් ගත්තා කියලා කියන්නේ දැන් අපි ලැබුණා කියන එක තැනට එන්න බෑ නේද? ලැබුණා කියලා කියන්නේ ගන්න නැතුව ගැනෙන එකක්. ගත්තයි කියලා කියන්නේ උවමනාවෙන් ගත්ත එක, පුද්ගලයෙක් ඉඳලා කරපු එකක්. එහෙනම් ගත්තයි කියන දේ තුලින් නිර්මාණය වෙන්නේ හේතුවක්. ගත්තේ නැහැ, ලැබුණා. එහෙනම් මෙතන තියෙන හේතුවක් නෙමෙයි ඵලයන්. එහෙනම් ගත්තා කියනකොට දැන් ඇදෙන එකක් තියෙන්නේ. ගැණුනා කියන කෙනක ලැබුණා කියන එකෙන් කියන්නේ දැන් ඇදිච්ච එකක් නෙමෙයි, පෙර හැදිච්ච එකේ ප්‍රතිඵලයක්. බලන්නේ වචන දෙකේ අර්ථය කොච්චර වෙනසද කියලා. කනවා කියලා කියන්නේම දැන් කරනවා. හේතුවක් මේ හදන්නේ. කැවුනා. එහෙනම් පෙර කන්න දීපුවා, ඒවත් කැවුනා. එහෙනම් මේක ඵලයන්. එහෙනම් අපි හදන්න ඕනේ ඵලයේද හේතුවද? ඵලය. ඇයි ඵලය හදුවාම හේතුව කලින් තියෙන නිසා ඒක ඉවරයි. හැබැයි හේතුවක් හදුවොත් හේතුවට ඵලයක් අනිවාර්යයෙන්ම ඇදෙනවානේ. එහෙනම් ඒ ඵලයට අපි ඉපදෙන්න ඕනේ. එහෙනම් මේක තමයි ඉපදීමේ රහස. අපි මේ සංසාරේ කරන්නේ නැතුව කෙරෙන්න අරිනවා කියන ධර්මතාවය තුල කාරණා 32ක් තියෙනවා. හැබැයි මේ කාරණා එකක්වත් අපි හරියට දන්නේ නැතුව කෙරෙන්න අරින ගිහිල්ලා භව කෝටියක් ඉපදෙන්න දැන් කර්මත් අදාගෙන හැමදේම කෙරෙන්න අරින්න කියලා කියනවා. ඇයි ඒ කෙරෙන්න අරින්න දේ තුලින් එයා දැන් බලාපොරොත්තුවක් හදලා අර මනුස්සයා බයිනවා. හරි මොනවා කරන්නද ඉතින්? කෙරෙන්න අරින්න ඒවා, බනින්න අරින්න, බැනලා ඉවර වෙන්න අරින්න. දැන් මේ තුලින් එයා අවබෝධයක ඉන්නවා කියන එක නෙමෙයිද කියන්නේ? බනින කෙනාට සාපේක්ෂව මෙයා ගුණයාපත් කියන එක නෙමෙයිද කියන්නේ? මේ හැමදේම ධර්මානුකූලව දකින්න දක්ෂයි කියලා නෙමෙයිද මේ කියන්නේ? එහෙනම් මේ කරනවා කෙරෙනවා කියන කාරණා තුල තියෙන හේතුඵල ධාම අපි දකින්නට ඕනේ. මොකද්ද ඒකින හේතුඵල ධාම කියලා හැවුවාම මේක සරල උත්තරයක්. කරන හැම මොහොතෙම හැදෙන්නේ හේතුවක්. කෙරෙන හැම මොහොතෙම හේතුව නිසා ඇතිවෙන ප්‍රතිඵලයක්, එහෙම නැත්නම් ඵලයක් හැදෙන්නේ. කෙරෙනවා නම් ඵලයක්, කරනවා නම් හේතුවක්. ඇයි මේ පුංචි දේ අපිට තේරුම් ගන්න බැරි වුනේ? දැක්කා කියලා කියන්නේ දැක්කනම් හේතුවක් ඇදුවා, පෙනුණා ඵලය. එහෙනම් පෙර ඇදිච්ච එකක් මේ පරිසම් දුන්නේ. එහෙනම් අපි මේක ඉවර කළා. පෙනීම තුළින් ඒ ගනුදෙනුව නිමා වුණා. දැක්ක දේ තුළින් ගනුදෙනුව අලුත් වුණා. ඉදිරියට ගෙන ගියා. පැවැත්මට හරන් ගියා. නැවත සසරක් නිර්මාණය කළා. ඇයි? අපි දැක්කා. එහෙනම් මේ දැක්කා කියන කාරණාව බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. සසරේ ඉපදිලා දුක් විඳින්න හේතුවක්. හැබැයි පෙනුනා කියන කාරණාව ඉපදීම නවත්තන්න නිර්මාණය වෙච්ච ඵලයක්. සසරෙන් එතර වෙන්න අපට පාල වෙච්ච නිවන් දොරටුවක්, අපගේ විමුක්ති මාවතක්. පිණ්ඩපාතේ වඩිනවා නෙමෙයි, පිණ්ඩපාතේ වැඩෙනවා. පිණ්ඩපාතේ වඩිනවා කියන සංකල්පය තුළ දෝෂයක් තියෙනවා. මට මතකයි මගේ ශ්‍රාවකෙක් ඔන්නම ওই ප්‍රශ්නේ කිව්වා. ස්වාමිනේ අවසරයි, මං එළිය දිහා බලනකොට පොඩි ආලෝකයකුත් එනවා. එහෙනම් දැන් වෙලාව සුදුසුයි පිණ්ඩපාතේ යන්න. කිලෝමීටර සාමාන්‍ය 40කට සාපේක්ෂව යන්න තියෙනවා. හැබැයි ගිහිල්ලා පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා නැවත වළඳන්නත් කාලය ඉතුරු කරගන්න ඕනේ. එයා ඇවිල්ලා ආනෝ ස්වාමිනේ මං පිණ්ඩපාතේ වඩිනවා. මට hina ගියා උදේ පාන්දරම hina වෙච්ච අවස්ථාවක්. ඒ යෝගියා පාත්‍රයේ මිනිසරේ ඔඩක්කුවේ තියාගෙන දනගාලා තමයි ඒ අවස්ථරේ ඉල්ලුවේ. එහෙමම තමන්ගේ විලුඹට පාත් වෙලා වාඩි වෙලා පාත්‍රයේ ඔඩක්කොට තියාගෙන ස්වාමිනී සිනාසුනේ ඇයි කියලා. එතකොට මං දීපු උත්තරේ තමයි අද පිණ්ඩපාතේ වඩින්න එපා. තවත් ශිෂ්‍යවරු පිණ්ඩපාතේ කරගෙන එනවා. ඒ කට්ටියකින් ටිකක් ඉල්ලා ගන්න. එහෙමයි ස්වාමිනී. එයා ගිහිල්ලා අනිත් ශිෂ්‍යයන්ට ගිහිල්ලා කියලා තිනවා. අපගේ ආචාර්යවරයාද පිණ්ඩපාතේ මට වඩින්න එපා කිව්වා අවවාදයක් වශයෙන්. ඒ නිසා කැමැති කෙනෙක් මට දාන ටිකක් දෙන්න කිව්වාම හැමෝම රොටි කෑල්ල දුන්නලු. එහෙම එකතුනම රොටි දෙකක විතර ප්‍රමාණයක් ඇති වෙලා. එයා එදා දවස හොඳට ආහාරය ගත්තා. පව්වෙනිදා තුදේට ඇවිල්ලා දනගාලා ස්වාමිනී පිණ්ඩපාතේ වඩිනවා මම. අදත් වඩින්න එපා. අදත් වඩින්න එපා. ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා ගන්න. මේම සතියක් විතර යනකොට දැන් ලොකු ප්‍රශ්නයක් ශිෂ්‍යෝ අතර. දැන් මෙයාට විතර තානම් කරනවා පිණ්ඩපාතේ යන්න. අපිට හැමෝටම තානම් කළා නෑ. දැන් මෙයාටත් එක්ක අපි කෑමෝ යන්න එපා. ඒ ලොකු ප්‍රශ්නයක් මේක. ධර්ම සාකච්ඡාවටද තියෙන්නේ. හරි, එට දෙපොයි දවසේ අපි මේක ඉදිරිපත් කරමු. දැන් හැමෝම එකතු වෙලා ඉන්න. දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. එක්කෙනෙක් නැවතිලා ස්වාමිනී අවසරයි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය කියන්න අවසර ඕනේද? එහෙම නැත්නම් උත්තරේ අහගන්න අවසරය ඕනේද? ස්වාමිනී උත්තරේ දෙන්න. ප්‍රශ්නේ නෙමෙයි උත්තරේ අපට ඕනේ. දැන් මෙතන ඉන්න සියලුම දෙනා පිණ්ඩපාතේ වැඩෙනවා. දැන් යන්න අදහසක් තිබුණාද? නැහැ. මේ දේ ලබා ගන්න ඕනේ කියලා අදහසක් තිබුණද? නැහැ. දිසාව පිළිබඳව අරමුණක් තිබුණද? නැහැ. මේ ගෙවල් වලට යනවා, මේ ගෙවල් වලට යන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් තියෙනවද? නැහැ. ලැබෙන ඕනම දෙයක් ගන්න මානසිකත්වයක් තියෙනවද නැද්ද? තියෙනවා. නොලැබුණොත් දොස් කියනවද? නෑ. එහෙනම් මේකොල්ලෝ පින්ඩපාතේ වැඩලා නෑ. ඒ කට්ටිය පින්ඩපාතේ යෙදිලා එහෙම දෙයක් සිද්ධ වෙලා ඒක විශ්වයේ න්‍යාය ධර්මයට අනුව සිද්ධ වෙච්ච සිදුවීමක්. වඩිනවා කියන එකයි වැඩෙනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇයි වඩින කෙනා අනිවාර්යම පුද්ගල ස්වභාවයෙන් යන්නේ. වැඩෙන කෙනාට පුද්ගල ස්වභාවයක් නැහැ. වඩිනවා නම් හේතුවක් හැදෙනවා. එහෙනම් ඵලයක් එයා අනාගතේ භුක්ති විඳින්න ඕනේ. වැඩෙන කෙනාට ඵලයක් පරිසම් දීලා තියෙනවා. හේතුවක් නැහැ. ඒ නිසා නැවත ගනුදෙනුවක් විශ්සේ නැහැ යාට. එහෙනම් මේ ශිෂ්‍ය හැමදාම ඇවිල්ලා පින්ඩපාතේ වඩින්න අවසර ඉල්ලනවා. එහෙනම් වඩින්න හදන නිසා එයා හේතු හදන්න හදනවා. අපේ ධර්මතාවය හේතු හදන එක නෙමෙයි. අපේ මාර්ගය හේතු නිර්මාණය කරන එක නෙමෙයි. හේතු නිරෝධය කරන එක. එහෙනම් හැමදාම මෙයා ඇවිල්ලා හේතුව හදන්නද කියලා අහනවා. මමත් හේතු හදන්න එපා, හේතු හදන්න එපා කියලා කියනවා. මේ පිරිස ඇවිල්ලා ස්වාමිනේ ඵලය ක්‍රියාත්මක කරවන්නද, ඵලය පරිසම් දෙන්නද කියලා අහනවා. මමත් එමය ඒ ඵලය පරිසම් දීලා ඒක ඉවර කරන්න කියලා කිව්වා. ඒ නිසා ඒගොල්ලෝ පින්ඩපාතේ වැඩියා. මෙයා පින්ඩපාතේ වඩිනවා. එහෙනම් වැඩෙනවා වඩිනවා කියන දේ තුල මොනතරම් ගැඹුරු අර්ථයක් තිබිලාද අපි මේක දැක්කේ නෑනේ. එනා වඩින කෙනා මොනවද කරන්නේ? මේ දිසාවට යන්න ඕනේ. මේ දිසාවේ පාන් හම්බෙනවා. මේ දිසාවේ ගෙයක් තියෙනවා, අනිවාර්යෙම රොටි හම්බෙනවා. මේ දිසාවේ යනකොට කඩයක් තියෙනවා, අනිවාර්යෙන් බිස්කට් හම්බෙනවා. දැන් මෙයා පින්ඩපාතේ වැඩෙනවද වඩිනවද? වඩිනවා. මෙයා හේතුවක් හදනවා, සංස්කාරයක් නිර්මාණය කරනවා. බලාපොරොත්තු සහිතව යන එකක් පින්ඩපාතයක් නෙමෙයි. අරමුණක් ඇතුව යන එක පින්ඩපාතයක් නෙමෙයි. අවශ්‍යතාවයකට යන එක පින්ඩපාතයක් නෙමෙයි. දිසාවක් අල්ලතුව තීරණය කරගෙන යන එක, බලාපොරොත්තු රහිතව ගෙයින්ගෙට යන එකක් වෙන්නේ කොහමද? එහෙනම් අපි පල්ලෙයාට ගිහිල්ලා බලනවා. මේ පැත්තට තුන්නමක් වැඩලා එන මේ පැත්තට වඩිමු. පල්ලෙයාට ගිහිල්ලා වාතාවරණය බලලා ඒ අවස්ථාවට සුදුසු ලෙස අපි තීරණය කරනවා මිසක් රෑම තීරණය කරනවා. පාන් කෑල්ලක් තිබුණොත් හොඳයි. හිටව දෙනම් අර පැත්තට යනවා. ආවල් ගෙදර ළඟට යනවා. දැන් මෙයා පින්ඩපාතේ වැඩෙනවා නෙමෙයි, පින්ඩපාතේ වඩිනවා. එහෙනම් අපේ ජීවිතේ පින්ඩපාතේ අනේක පවා කෙරෙන එකක් නෙමෙයි, කරන එකක්. ඒක තුල පවා හේතුයි හදලා තින්නේ. ඵලයට පරිසම් දෙන්න අපි අවස්ථාව දුන්නේ නැහැ. තවත් නිවනට ලං වෙන්න තිබුණා. ඵලයේ පරිසම් දුන්නා නම් අපි හේතු හදලා නිවන ඈත් කළා. පැවැත්මට ලං වුණා, නොපැවැත්මෙන් ඈත් වුණා. ඇයි මේ වගේ අකටයුතු දේවල් අපි අපේ ජීවිතේට කරන්නේ? තාම මේ කියන හේතුඵල ධාම අපට තේරිලා නැහැ. තාම මේ කියන කර්මතාවය, එහෙම නැත්නම් මේ කර්මයේ ක්‍රියාකාරී ස්වභාවය අපට වැටහිලා නැහැ. මේක අපේ ලොකු දුර්වලකමක්. එහෙනම් දැන් අපි දැනගත්තා, අසුවලා මෙහෙම කිව්වාය, අසුවල අපාස නින්දා කළාය, අගෞරව කළාය. දැන් මේ ඔක්කොම ආගත්ත දේවල්නේ. ආගත්තයි කියලා කියන්නේ දැන් පුද්ගලයෙක් ඉඳලා ආගත්ත හැම දෙයක් තුළම හේතුවක් ඇදිලා. දැන් අපි හැම ධර්ම දේශනාවත් තුළින්ම දෙන කමඨාන මොනවද? පෙර බැන්න ඒ නිසා තමයි බැනුන් ඇයෙන්නේ. පෙර අපාස කරන්න ඇති ඒ නිසා තමයි මිනිස්සු අපාස කරන්නේ. ඒවා ඵල වශයෙන් දකින්න තමයි අපි මේ පුණුව ලැබුවේ. දැන් ඒ පුණුව තුළ ජීවත් වෙන්න අපි කමඨාණක් ලබනවා. මොකද්ද? කරන එක නවත්තලා කෙරෙන්ද අරිනවා. මිනිස්සු බනිනවා නෙමෙයි, බැනුම් ලැබෙනවා. මිනිස්සු අපාස කරනවා නෙමෙයි, අපාසය ලැබෙනවා. ඇයි? මම කළා, ඒක ලැබෙනවා. දැන් මේක හේතුවක් වශයෙන් නෙමෙයි ගත්තේ, ඵලයක් වශයෙන්. එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ ඇස්වලින් අපි ඵලය නම් දකින්නේ හේතුව නිරෝධ වෙන්නේ නැද්ද? සබ්දෙන් අපි දකින්නේ ඵලය නම්, ශ්‍රවණය කරන්නේ ඵලය නම් හේතුව නිරෝධ වෙන්නේ නැද්ද? කතාව තුළින් අපි ඵලය නම් දකින්නේ, ඵලය නම් කතා කරන්නේ හේතුව නිරෝධ වෙන්නේ නැද්ද? නිතරම දේශකයන් වහන්සේ ඒ සියලුම ශ්‍රාවකයන්ට උපදෙස් දෙනකොට කමඨාන් දෙනකොට අවවාද අනුශාසනා කරනකොට මොනවද කියන්නේ? ඔබ වහන්සේලාගේ තියෙන කුසලයටයි මේක එන්නේ. ඔබ වහන්සේලාට පින් තියෙනවා මේක ආගන්න ඒ නිසයි මේක එන්නේ. විශාල පෙර කර්මයක් කරලා තියෙනවා. ඒක දැන් මෙතන පරිසම් දුන්නා. ඒ නූපන් කුසලිය ඉපදුනා. දිත්‍ය ධම්ම වේදනීය කර්මයක් පරිසම් දුන්නා. ඒ නිසා මේ මංගල කරුණ ඇයෙනවා මම කියනවා නෙමෙයි. කුසලත්තෝ ඉදිරියේ හිටියාම වැඩිපුර ගැඹුරු දේවල් එනවා. අසත්පුරුෂේ හිටියාම අරක සාමාන්‍ය නාම රූප වලට පටවියට සීමා වෙලා සරල එකක් බවට පත් වෙනවා. මේ හැම දෙයක්ම ඒ කට්ටියගේ කුසලයට අකුසලයට අනුවෙන එකක්. මට එකක් නෙමෙයි වෙන්නේ. මගේ අයිතිය නෙමෙයි මේක. දැන් බලන්න දේශකයන් වහන්සේ මේ කතන්දරේ දන්නවනේ. මේක මම කියන එකක් නෙමෙයි. මේක කියවෙන එකක්. එයාට කුසල් තියෙනවා ඒ නිසා මෙහෙම කියවෙනවා. එයාට අකුසල් තියෙනවා ඒ නිසා මෙහෙම කියවෙනවා. මම කියන එකක් නෙමෙයි. මාත්‍රිකාව මගේ නෙමෙයි. ඒ කට්ටියට සුදුසු මාත්‍රිකාව මන්තුලින් කියවෙනවා. ඒ කමඨාන ඒගොල්ලන්ට සුදුසුයි ඒ නිසා මාගෙන් කමඨාන ඒගොල්ලන්ට ලැබෙනවා. මම දෙනවා නෙමෙයි. එහෙනම් බලන්න කතා කරන වචන තුල පවා හේතු නේද මෙච්චර කාලයක් අපි හදලා තියෙන්නේ. දුන්න දේශනාව මිනිසුන්ට කලන්තය දෙන්න ආය අපෙත් එක පුළුවන් ද සෙල්ලම් කරන්න සතර සටිපට්ඨානෙන්. දැන් මෙයා දේශනා කරලා නෙමෙයි, එයා දේශනාව ගිලලා දේශනාවට ඔප්පුවකුත් අදලා එයා ඒකේ උරුමකාරයා වෙලා. ඇත්තටම කියන්න නෙමෙයි තියෙන්නේ, කියවුනා කියන තැනට එන්නයි තිබුණේ. හැබැයි කියවෙලා නැහැ. එයා කියලා නිකන් ඉඳලා නැහැ. ඒකේ නමට එයා ඔප්පුවකුත් අදලා. ඒකයි අයිතිකාරයා. එහෙනම් අපේ ජීවිතේ අපි යම්කිසි කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් දෙනකොට කමඨාණක් දෙනකොට මම දුන්නාය කියන සංකල්පය තුල මම තමයි මේ අවවාදය දුන්නේ. අද නම් දේශනාව සෑහෙන ගැඹුරින් කිව්වා. අද මේ නාම රූප විස්තර කළා කවදාවත් නැති විදියට නියමට විස්තර කරලා දුන්නා. ඒ කට්ටියට හරියට ඒගොල්ලෝ පෑදුනා. මේ හැම දෙය තුලම තමන් හේතු නෙමෙයිද හදන්නේ? හැම හදාසක් ගන්න අපි හේතු හදනවා. හැම වචනයක් ගන්න හේතු හදනවා. අපේ ඇස්වලට පේන හැම රූපයක් තුළම අපි හේතු හදනවා. අපි ඵලය දකින්නටයි ඕනේ, හේතුව නිදාසෙන්නටයි ඕනේ. අපි ඵලයට පයින් ගාලා හේතුව කලුතෙන් අදලා උත්පත්තියක් නිර්මාණය කරනවා. මේ වෙනකොටත් ඉපදෙන ක්‍රමයක් තමයි අපි තුල තියෙන්නේ. ඇයෙනවා කියන ඇයෙනකොටම අපි හිතෙන්නට ඕනේ මේක හානවා නෙමෙයි ඇහෙනවා. කාටදෝ මම කියපු එකක් දැන් වෙන කෙනෙකුගේ කටහඬින් මට ඒක ඒ විදිහටම ඇහෙනවා. එහෙනම් ඵලයේ පරිසම් දුන්නා. ඒ සුතමේ තුලින් එහෙම නැත්නම් අසීම තුලින් ඉපදීමේ අවස්ථාව හයිමි වුණා. අනේ මට ඇවුනා මේක හොඳ කාරණාවක්. මේක ගැඹුරු දාම් කාරණාවක්. කවදරි මම බණට මේක කියනවා. දැන් මේක ඇහිලා නෙමෙයි තියන්නේ අහලා. දැන් එයා හේතුවක් අදාගදයි ගත ගමන් හේතුවක් ඇදෙනවනේ. දුන්නොත් දාණය, නුදුන්න දේ ගත්තොත් අදින්නා දාණය. එහෙනම් මේ අදින්නා දාණය කළේ පේනවා කියන එක විතරයි දාණය. මේ සතරමා භූතය අපට දාහනේ දෙනවා අපි දන්නේ නැහැ. මොකද පේනවා කියලා දාහනයක් දෙනව නැහැ. පේන එකේම ගන්න අපි උදුරලා ගන්නෙ. දැක්කා කියලා එකක් උදුරලා ගන්න අදින්නා දාණය. දැක්කා කියන එක විශ්වය අපට දීපු එකක් නෙමෙයි. අපි බලෙන් ගත්ත එකක්. නුදුන්න දෙයක් මේ ගත්තේ. පේනවා ඒක කැමැත්තෙන් දෙන එකක්. ඒක තමයි දාණය. එහෙනම් අපි මේ පේන හැම දෙය තුලින්ම දාන පාරමිතාව අපට පුරන්න පුළුවන් නේද? මේක මාබෝසත්වරු දන්නවා, ආර්යවරු දන්නවා. මේකින ධර්මතාවය අට්ඨ සමාපත්තිය යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ උත්තමයා මේ ධර්මයේ දන්නවා. හරියත් වහන්සේලා හැමෝම මේ ධර්මයේ දන්නවා. දකින්න හැම දේ තුලින්ම අපට දාහණයක් ලැබෙනවා. මොකද්ද? පේනවා කියන එක කැමැත්තෙන් දෙන එකක්. ඒක විශ්වයෙන් අපට දෙන දායාදයක්. හේතුව නිසා ලැබෙන ඵලයක්. ඒක දාහණයක්. ඇයි? පෙර දීලා තිනවා. දැන් ලැබෙනවා. එහෙනම් මේක අපට හිමි නේද? දාහණය. දැක්කයි කියන දේ තුලින් මමයි මේක දැකගත්තේ. මම මෙතනදී මේක කොහොමරි මේක බලාගත්තයි කියලා කියන මේකේ අදහසලි මම අරගෙන තියෙනවා. එහෙනම් මට දීපු දෙය නෙමෙයි, මම ගත්ත දෙයක් ගැන මේ කියන්නේ. මම ලබාගත් දෙයක් ගැන මේ කියන්නේ. එහෙනම් ඒ තුල වෙලා තින්නේ අදින්නා දාණය. විශ්වය කැමැත්තෙන් දෙන දේ ගත්තොත් දාන පාරමිතා බලාගෙන ඉදි පිරෙනවයි මේ බලනකොට පේනම රූපයත් තුලින්ම පේනවා කියන එක දාන පාරමිතාව නේද? දකින්නවා දැක්කයි කියන දේ අදින්නා දාණය නේද? එහෙනම් දස පාරමිතා පුරන්නට ඕනේ. එහෙනම් අපි මොකද අකුසලයක් මේ වඩන්නේ? අපේ ජීවිතවල මෙන්න මේ කියන මානසිකත්වය තුළ මොනතරම් ගැටලු තිබිලා තියෙනවද, දුර්වලකම් තිබිලා තියෙනවද? ඇහෙනවා යමං. අපි යමක් කියපු නිසා නේද ඇහෙන්නේ? එහෙනම් ඇහෙනවා කියන කාරණාව තුළ අපි මේ දානයක් ලබන්නේ මොනවද? කාටද මොකද්ද එකක් කියලා තියෙනවා. ඒක නින්දාවක්, අපකීර්තියක්, අසංවරදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවරදයක් විනයට එකඟ වෙලා ප්‍රශංසා කීර්තියක් වෙන්න පුළුවන්. එහෙනම් හොඳ දෙයක් දුන්නා, හොඳ දෙයක් ලැබෙනවා. දුන්න දේ ලැබෙන නිසා ඒක දානයක්. ඒක පිළිගන්න අනුමෝදම් වෙනවා. ඒ නිසා ඒක ඇහෙනවා. අනවශ්‍ය දෙයක් දුන්නා, ඒ දුන්න දේ ලැබෙනවා. ඒක අපි දීපු දේ ලැබෙන්නේ, ඒකත් දානයක්. ඒකත් අනුමෝදන් වෙනවා, ඒකත් ඇයෙනවා. එහෙනම් අපි ආනවා බලන්න අර මනුස්සයමට විවේචනය කරන මට හැවුණානේ මේක. ආනවා ඒ කියන්නේ මෙයා මෙතන හේතුවක් හදනවා. එහෙනම් ලැබෙන දේ නෙමේ අරන් තින්නේ, බලෙන් එකක් අරන් තින්නේ, අදින්නා දානේ කරනවා. එහෙනම් අසත්පුරුෂ මාර්ගයක් මේ වඩන්නේ. එහෙනම් කතා කරනකොට අපි කතා කරනවා නෙමෙයි, කතා කෙරෙනවා. කතා කෙරෙනවායි කියලා කියන්නේ ඒ කට්ටියට කුසල් තියෙනවා, ඒකට අනුව අදහස් වචන බවට පෙරලිලා එළියට යනවා ශබ්ද වශයෙන්. කතා කෙරෙනවා, මට කියවෙනවා, කියවෙනවා දේ තුලින් අපි ඒගොල්ලන්ට දානය දෙනවා. කොහමද මගේ උපමා අටුවා ඔක්කම් කල්ලාතුව බලාගෙන ආවේ? ආයි අපෙත් එක පුළුවන්ද සෙල්ලම් කරන්න? ටීකා ටිප්පණි වලින් දෙන්නේ කලන්තය දෙන්න. දැන් බණ කියලා ඇවිල්ලා මේම ප්‍රශංසා කරනවා නම්, ගුණකතන කියනවා නම්, තමන් ගැන තමන් පාරට්ටු කරනවා නම්, දැන් මේක කියවුණාද? එයා උවමනාවෙන් කියවලාද? කියවලා හේතුවක් අදලා. එයා මේකේ නිර්මාතෘ අයිතිකාරයා පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා. එයා දැනටමත් වචනය තුලින් ඉපදීමක් අදාගෙන ඉවරයි. මේ කට්ටිය පෙර සංසාරයේ කුසල් කරගෙන ඇවිල්ලා ඉන්නවා, පින් කරගෙන ඇවිල්ලා ඉන්නවා, පිරිනිවන් පාන්න. ඒ කට්ටියගේ කුසලයට මට මේ වගේ දේවල් කියවෙනවා. මේ වගේ අදහස් පහළ වෙලා මම දන්නේම නැතුව මේවා වචන වලින් එළියට යනවා, කියවෙනවා. දැන් පෙර සංසාරේ එහෙම දේවල් මට ඇවුනා. ඇහිච්ච දේවල් දැන් කියවෙනවා. හේතුව අතන ඵලය මෙතන. ආයි ඉදිරියට යන්න එකක් නැහැ, ඉවරයි. දුන්න දේ ලැබුණා. දැන් මේ දානයක් මේ ලැබුණේ. මමයි කිව්වේ, මමයි මේක අභිධර්ම ආචාර්යනේ මම. ඒක නිසා තමයි අභිධර්මෙන් දුන්නේ කට්ටියට. මම ත්‍රිපිටක චක්‍රවර්තිනේ. කොහොමද චක්‍රය ගැරකිලා යන්න දුන්නේ ඇටිපත්නේ? දැන් ඕම එකක් කියනකොට කියවිලා නැහැ. කියවුනේ නැහැ. මෙයා කියලා. එහෙනම් අර හේතුවට අනුව ඵලයක් ආවේ. ඒ ඵලයට පයින් ගැව්වා. ඇදුවා තව හේතුවක්. වචනය නිසා නැවත ඉපදුනා. එයා භවගාමි, භවයට ගියා. අපේ ජීවිතවල කතා කරනකොට භව හදන දේවල් අපි දැනගෙන හිටියේ නැහැ. එහෙනම් කරන්න එපා. කෙරෙන් දරින දේ තුළ මේකින ධර්මකාරණා 32ම යම් කිසි කෙනෙක් දන්නවනම් මේ මෙතන මේක ආන ගමන් පිරිනිවන් පානවා. හේතුව එයා මේ ලෝකේ එක තප්පරයක්වත් ඉන්නේ නැහැ. හේතුව පිරිනිවන් පාන එක පවා එයා කරන්නේ පිරිනිවන් පෑවෙනවා. ඇයි මේක හැයෙනකොට සක්කාය දිට්ටි ගැලවිලා විචිකිච්ඡාව නැති වෙලා සීලබ්බත පරාමාස නිරෝධ වෙලා නිරෝධගාමිනී පටිපදාව නිර්මාණය වෙලා නිරෝධ සමාපත්තියට සමවැදිලා පිරිනිවන් පෑවෙනවා. එයා මොකවත් කරන්නේ නැහැ. එයා කැමැති ජීවත් වෙන්න. නමුත් පිරිනිවන් පෑවෙනවා. එහෙනම් මේ ලෝකේ පිරිනිවන් පාන්න කැමැතියි කියලා කියනවනම් එයාට පිරිනිවන් පාන්න හම්බෙන්නේ නැහැ. ඇයි? එයා පිරිනිවන් පාන එකක් කරන්න හදනවා. අර සෑය ගාලා පුච්චන් හදනවා වගේ එකක් කරන්න හදනවා. පිරිනිවන් පෑවෙන්න යෝනේ. පිරිනිවන් පාන්න මේ ලෝකේ කාටවත් බෑ. ආයුෂ් කල්පය අතරියාම හරියටම තීරණය වෙලා තිනවා. තව පැය කීයකින්ද අපි පිරිනිවන් පෑවෙන්නේ? ඒ කාලය වෙනකොට මේ විශ්ව ශක්තියට අපේ ප්‍රාණ ශක්තිය මිශ්‍ර වෙලා යනවා. විඥාණය කයෙන් නිදාස් වෙලා යනවා. පිරිනිවන් පෑවෙනවා.
පිරිනිවන් පාන්න බෑ. පානව නම් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එයා රාහත් වෙලා නැහැ. තාම එයා සසරේ යනවා. ඒ නිසා තමයි එයාට පිරිනිවන් පාන්න පුළුවන් උනේ. එයා රාහතෙක් නම් පුද්ගලයේ සත්‍යයක් නැත්තම් කොහොමද පිරිනිවන් පාන්නේ? පිරිනිවන් පෑවෙනවා. බලන්න අපේ වචනවල අදහසල මොනතරම් දුර්වලකම් තිබිලාද? අපි දැනගෙන හිටියේ නෑනේ මේ කරන එකයි කෙරෙන එකයි අතර මෙච්චර ලොකු දෙයක් තියෙනවා කියලා. එහෙනම් පටවි මට්ටමේ විස්තර කරනකොටම දැන් අපට තේරෙනවා මේ ලෝකේ අපි මොකවත් දැනගෙන හිටියේ නෑ. හැම තැනම අපිට වැරදිච්ච එකමයි වෙලා තියෙන්නේ. සිතවිලි පාළ වෙනවා. අබැයි අපි හිතනවා බලන්නකො රාග සිතවිල්ලක් ආවා දැන් එයා එක සිතලා. බලන්න කර හතුරා මතක් වෙනකොට හරියට මට ද්වේෂ සිතිවිලි එනවනේ. එයා සිතලා. ඒ කියන්නේ එයා හේතු හදනවා. චිත්තය හේතු කොටගෙන චේතනා මික්කවේ කර්මයක් හදනවා. ඒ කර්මය නිසා එයා නැවත සංසාරයේ ඉපදෙනවා. මේ මාර්ගය හරියට දන්න කෙනා සිතන්නේ නැහැ. සිතන බව දැනගන්නවා. පුදුම වැඩේ මේම දේවල් හිතෙනවනේ. අර කාන්තාවක් දැක්ක රාගික දේවල් හිතෙනවා. හැබැයි එයා හිතලා නැහැ. එනිසා රාගේ අයිතිකාරයා නෙමෙයි. එයාට කර්ම හැදෙන්නේ නැහැ. ඇයි අම්මයි තාත්තා රාගේ මත් වෙලානේ ඒගොල්ලෝ එකතු වුනේ? ඒ රාගේ හේතු කොටගෙනනේ මෙයා ඇති වුනේ. එතකොට මෙයා ඉපදෙන්න හේතුව රාගේනේ. රාගේ හේතුව නිසා නේද දරුවෙක් හැදෙන්නේ? කෝ රාගේ නැතුව දරුවෙක් හැදුවාය කියලා කියන්න කෙනෙක් ඉන්නවද? ඇඟීමක් නැතුව, රාගයක් නැතුව, තෘෂ්ණාවක් නැතුව, කාමයක් නැතුව අපි දරුවෙක් ඇදුවයි කියලා එහෙම ලෝකේ අම්මෙක් තාත්තෙක් නැහැ, එහෙම දරුවෙක් නැහැ. රාගය, කාමය, තෘෂ්ණාව මෙන්න මේවා එකතු වෙලා තමයි දරුවෙක් ඇදෙන්නේ. එතකොට ඒ දරුවගේ කයේ මුළු හැමතැන මේක තියෙන්න එපාය. හැම ජානයකම මේ රාගය, තෘෂ්ණාව, කාමය තියෙන්න එපාය. එහෙනම් මේ තියෙන දේක් මතු වෙනවා. මේම දේවල් සිතනවා. එයා සිතන්නේ. එනම තියෙන දෙයක් මතක් වෙනවා. සියයට ගෝචර වෙනවා. දැන් ඒ සිතවිලි වල අයිතිකාරයා එයා නෙමෙයි. එහෙනම් එයා හේතුවක් නිසා ගෙනාපු දෙයක් තියෙනවා. ඒක මතු වුණා, පරිසම් දුන්නා. එහෙනම් මේක ඵලයන්. තිබිච්ච එකක් නැවත ලැබෙනවා දාහණයන්. හේතුඵල ධාමේ සම්පූර්ණත්වයක්. ඒක තුලින් නැවත ඉපදෙන්නේ රාග සිතවිල්ලක් ඇති වුණා. එයා සිතුවේ නැහැ. රාග සිතවිලි ඉතන නිසා, සිතන නිසා එයා රාගයේ මුල් වෙලා නැවත ඉපදෙන්නේ නැහැ. හැබැයි රාගයේ සිතන නිසා අපි නැවත ඉපදෙනවා. මෙන්න මේක නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ සිතනවා, සිතනවා කියන එක දෙක අපි දැනගන්න ඕන. සිතනවා කියලා කියන්නේ එයා හේතුවක් හදලා හිතනවා කියන එක. සිතනවා කියන්නේ හේතුවක් නැතුව පෙර හේතුවට අනුව ඵලය පරිසම් දෙනවා කියන එක. එහෙනම් ඵලයේ ඉඳයි අපි දක්ෂ වෙන්නට ඕනේ. හේතුව හදන්න නෙමෙයි. අපි හේතු නිර්මාණය කරන්න දක්ෂ වෙනවා. නිර්මාණය කරපු හේතුවට පරිසම් දෙන ඵලය ගෙවන්න දක්ෂ වෙන්න. මෙන්න මේ දක්ෂකම දැන් අපේ ආර්ය ජීවිතයට අවශ්‍යයි. මේ කියන අඩුව අදා ගන්නට අවශ්‍යයි. එහෙනම් මෙච්චර කාලයක් අපි දැක්කා දැක්කා කියන දේ තුලින් හේතු හදුවා. මේ දේවල් මම දැක්කා. ආවල් තැන ගිහලා ඔක්කොම රස්සට මම බලාගත්තා. මේ හැම දේ තුලින් අපි හේතු හදන්නේ. දඹදිව වැඩියා. හැමදේම පෙනුණා. ජේතවනාරාමේ පෙනුණා, පූර්වාරාමේ පෙනුණා, ගිජ්ජකූට පර්වතයත් පෙනුණා. එකක්වත් දැක්කද නැහැ. පෙර සංසාරය හේතුවක් අදලා තිනවා දඹදිව ඒ පූජා භූමියට වඩින්න. හේතුව අදාගෙන ආවා. ඒ හේතුව ක්‍රියාත්මක වුණා. ඵලයක් ඵලයක් වෙලා පරිසම් දුන්නා. ඒ ඵලය දැක්කා. දඹදිවට වැඩෙන් මෙව්වා. කවුද? මිනිස්සු වැඩෙන් මෙව්වා. එයා වැඩලා නැහැ. එයාගේ කර්මය මිනිස්සු එකතු වෙලා ටිකට් එක අරන් තල්ලු කරලා යවලා. දඹදිව වැඩෙන් මෙව්වා. පූර්වාරාමයට වැඩියද නැහැ. වැඩුණා. කට්ටිය ගිය නිසා මමත් වැඩුණා. පූර්වාරාමේ ඔබ වහන්සේ දැක්කද නැහැ. පෙනුණා. දැන් බලන්න මේ හැම තැනම ඵලය ලස්සන්ට පරිසම් දීලා නිරෝධ වෙලා ලස්සන්ට ගෙවලා යන්න හරි නැටි. පේන හැම දෙයක්ම හේතුව වෙන්නේ නැතුව ඵලය වෙන ඇටි. දකින් හැම දෙය තුලම ඵලය නිරෝධගාමිනී වෙලා යන ඇටි. හේතුඵල ධාම සම්පූර්ණත්වයටපත් වෙන ඇටි. ඉපදෙන වාරගාන අඩු වෙන ඇටි. නවත ඉපදෙන්න අවස්ථාවක් නැත්තටම නැති වෙන තරම් මේ නිරෝධය සම්පූර්ණ වෙන ඇටි. ඇයි මේ කමඨාන අපි මෙච්චර කාලයක් වැඩිවේ නැත්තේ? අපට මේක තේරුම් ගන්න කුසලයේ පාළෝනේ නැ, පින පාළෝනේ නැ. ඒ නිසා සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදිලා දුක් විඳා මේ කියන කමඨාන අපට ලැබෙනකන් දැන් අපි දැනගත්තා. මේ දකින්නවා කියලා කියන්නේම හේතුවක් හදනවා, පේනවා කියලා කියන්නේම අර හේතුවට අනුව ඵලයක් ගෙවිලා යන්න අරිනවා. ආනවා කියන්නේ හේතුවක් අදනවා, හැයනවා කියන්නේ කලින් අහපුවා වල තියෙන ඵලයට සම්පූර්ණ වෙලා ගෙවිලා යන්න අරිනවා. එහෙනම් ඵල සම්පූර්ණ වීමක් තියෙන්නේ. කතා කරනවාට වඩා කතා කරනවා කියන එක තුලින් තියෙන්නේ ඵලයේ සම්පූර්ණ වෙලා නිරෝධ වෙලා යන්න අරින එක. කතා කරනවා තුල තියෙන්නේ අලුතෙන් හේතුවක් අදනවා කියන එක. ජීවත් වෙනවා නෙමෙයි ජීවත් කරවනවා. මේ ආකාරයේ පැවත්මක් සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ ජීවිතය අපි ජීවත් වෙනවා නෙමෙයි, මේ ජීවිතය අපිට මේ විදියට පවතිනවා. මේ ආකාරයට කාලබිල මේ විදියට ඉන්න මේ මේක නිර්මාණය වෙලා අපි ජීවත් වෙනවා නෙමෙයි, මේම ජීවිතය පවතිනවා වර්තමානයේ. බලන්න ඒ ඉරියව් පවා ජීවත් වෙන හැම මොහොතක් පවා ඵලයක් බවට පත් කරලා තියෙන ඇටි. අපි ආවල් තැන ඉන්නේ ආවල් සේනාසනේ. අපි දැන් විහාරාධිකාරී. දැන් එයා ජීවත් වෙනවා. එහෙනම් දැන් එයා හේතු හදනවා, නැවත ඉපදෙනවා. අනේ ස්වාමීනි, මේ සේනාසනේ විහාරාධිපති වශයෙන් විහාරාධිකාරී වශයෙන් ජීවත් වෙන්න එකක් අපට සිද්ධ වෙලා අපි මේ විදිහට ජීවත් වෙනවා, මේම එකක් නිර්මාණය වෙලා මේ ආකාර ජීවිතයක් අපට ලැබිලා. එහෙනම් එයා ලබලා නෙමෙයි, එයා එහෙම ජීවත් වෙනවා නෙමෙයි, එහෙම ජීවත් වෙන්න සිද්ධ වෙලා යාට විහාරාධිකාරී වශයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා, බුද්ධ ශාසනයේ සමාජිකයෙක් වශයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා. ඇයි ඒකට මොනවාද හේතුවක් තිබිලා? ඒ නිසා ශ්‍රමණයෙක් වෙලා වැඩ ඉන්න සිද්ධ වෙලා. එයා ශ්‍රමණයෙක් වශයෙන් ඉන්නවා නෙමෙයි, ශ්‍රමණයෙක් වශයෙන් ඉන්න සිද්ධ වෙලා. බලන්න ඒ ශ්‍රමණ ජීවිතය පවා ඵලයක් කළා, හේතුව නිරෝධ කළා. දැන් අපි ශාසනය පැවිදි වෙලා ආන්ද්‍රෝනේ මම මොකද නම? එදා අපි දිසානායකනේ, මද මේ නමනේ මගේ, මම ආන්ද්‍රෝනේ. එහෙනම් මේ ශාසනය පැවිද්දෙක් වශයෙන් ජීවත් වෙනවායි කියලා කෙනෙකුට කියනවායි කියලා කියන්නෙම එයා අලුතෙන් හේතුවක් හදනවා, භවයක් හදනවා, අර ඵලයට පයින් ගාලා නැවත හේතුවක් ඉපදීමට අයිති කරනවා. ඇත්තටම කළ යුත්තේ මොනවද? මම මේ ශාසනය පැවිද්දෙක් වශයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා. එහෙනම් එයා ජීවත් වෙනවා නෙමෙයි, එහෙම ජීවත් වෙන්න මොකද්දෝ එකක් සිද්ධ වෙලා තිනවා. ඒ සිද්ධ වෙච්ච නිසා මෙහෙම ජීවත් වෙනවා. කර්මයක් ඇති පැවිදි වෙන, ඒ නිසා පැවිදිකම ලැබිලානේ. කර්මයක් තියෙන්න ඇති තාපසයකතෙන් ජීවත් වෙන, ඒ නිසා තාපසයකතෙන් ජීවත් වෙනවනේ. දැන් බලන්න මොකවත් එයා කරලා නැහැ, හැමදේම කෙරිලානේ. හැමතැනම අර හේතුවට අනුව ඵලයක්නේ හදලා තියෙන්නේ. ඒ ඵලය ගෙවිලා යවන්නනේ හරි ඇරලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම ගෙවිලානේ. එහෙනම් හැමතැනම ඵල සම්පූර්ණ වෙලා, හේතුව තිබිලා ඵලයේ මෙතන සම්පූර්ණ වෙලා, හේතුඵල ධාමෙන් නිදහස් වෙලා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. එහෙනම් මේ ධර්මතාවය අපි මෙච්චර කාලයක් දැකගෙන, මේක පටවි ධර්මතාවයක්, මේක සරල ධර්මතාවයක්, ඒක මට්ටම් 32කට අපි ගැඹුරු කළේ නැහැ. ඇයි මේක ගොඩාක් ගැඹුරු වුණාම ප්‍රඥාව වැඩි වෙන්න ඕනේ ඒක තේරෙන්න. එහෙනම් එදාට ප්‍රඥාව වැඩි එක්කෙනෙක් දෙන්නෙකුට තේරෙන්න වඩා හොඳ නැද්ද? මේක කායානුපස්සනාවෙන් පටවියෙන් මේ තියෙන නාම රූප වලින් සරලව කිව්වාම අද ලෝකේ ඉන්න සෑම ලෝක සත්‍යයට මේක තේරෙනවනේ. එහෙනම් මේ කියන පටවි ධර්මතාවය, මේ කියන කරන්නේ නැහැ කෙරෙන්න අරිනවා කියන ධර්මතාවය දැන් ඉඳලා අපි තේරුම් අරගෙන වඩන්නට අවශ්‍යයි. මේ මොහොතේ ඉඳලා මේ කෙරෙනවා කියන ධර්මතාවයේ යථාර්ථය දැනගන්න, හැමතැනම ඵලයට සම්පූර්ණ වෙලා ගෙවිලා යන්න අරින්න, හේතුව හදන්න එපා. හේතුව හදනවා නම් අපි දකින්න ඕනේ, හාන්න ඕනේ, කතා කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ, සිතන්න ඕනේ. හේතු හදන්නේ නැතුව හේතුවට අනුව ඵලයට ගෙවිලා යන්න අරින්න ඕනේ නම්, පේන්න ඕනේ, හැයෙන්න ඕනේ, දැනෙන්න ඕනේ, හැඟෙන්න ඕනේ, සිතෙන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ, මෙන්න මෙතනට එන්න ඕනේ. බලන්න සරල කමටාන මොනතරම් සරලද කියලා. සරලකමිනුත් සරලකමක් දැන් අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් දැන් මේ කමටාන වඩන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවය මේ කමඨාන තුලින් අපට සිද්ධ වෙන්නට ඕනේ. අපි පිරිනිවන් පාන්නේ මේක ඇහිච්ච නිසා, මේකට අනුව අපේ සිත අවබෝධයට පත්වෙච්ච නිසා, ඒ ප්‍රත්‍යක්ෂ භාවය තුල ජීවත් වෙච්ච නිසා පිරිනිවන් පෑවෙනවා. අනේ අපිට මේක නවත්ත ගන්න බෑ. ඒතුව ඒක අපි කරන එකක් නෙමෙයි, ඒක කෙරෙන එක. පිරිනිවන් පාන්නේ පිරිනිවන් පෑවෙනවා. මාර්ගඵලවලට පත් වෙන්නේ නැහැ, මාර්ගඵලවලට පත් වෙනවා. ඒක අවබෝධයට පත් වෙනකදී ඉබේ එන්නේ. ප්‍රඥාව වැඩින්නේ නැහැ, හැයෙනකොට ප්‍රඥාව වැඩෙනවා. කිසිම දෙයක් අත්තරින්නේ නැහැ, ඒ අවබෝධය ඇති වෙනකොට අත්හැරෙනවා. මොන දෙයියන්ටද කියන්නේ මම කැමති නැහැ මේ වත්තරින්න. හැබැයි අවබෝධය වැඩි වෙනකොට තේරෙනකොට අනේ අපේ තියෙන දේවල් උත්තරෙනවා. මේක කාටද මං කියන්නේ? මේම දේවල් මට වෙනවා. දැන් මෙයා මොකද්ද මේ විලාප වලින් කියන්නේ? මේ කනගාටුවේ මේ මොකද්ද කියන්නේ? මොකවත් මං කරන්නේ හැමදේම නිකම්ම කෙරෙනවා. ඒක කෙරෙන බව දැනගෙන ඉන්නවා. ඇයි මේ මානසිකත්වය අපි මෙච්චර කාලයක් අදාගත්තේ නැත්තේ? එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. මේකේන ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැමදේම කරන්න නැතුව කෙරෙන්න අරින්නට ඕනේ. ඒ කිරීම තුලින් අපගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන තුලින් ලබාගත්තු අවබෝධය දැනුම, ඒ සියලුම දේවල් මේ ලබාපු මිනිසත් භවයේ රාත්බෝධියෙන් පිරිනිවන්